ආදරණීය දුවේ පුතේ, අද ඔබේ ගුරු කෙතරින් ශිෂ්‍යත්ව පාඩමින් ඔබ හමු වන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය අනුෂ්ක නුවන්ප්‍රිය ගමගේ ගුරුතුමන් සමග බණ්ඩාරවිල ශාන්ති ජෝසප් විද්‍යාලයේ ආචාර්යනි චන්ද්‍රිකා අමරතුංග ගුරුතුමිය. අපි ශිෂ්‍යත්ව පාඩම සමග රැඳෙමු.
අයිබෝවන් ආදරණීය දුල පුතාල හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැමට. අදත් අපි ඌව ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවෙන් පුංචි ඔබට මව්බස පාඩමක් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් පසුගිය පාඩමක දිගුවක් විදිහටයි අද අපි පාඩම ගෙන එන්නේ. අපේ පොඩ්ඩන්ට මතක ඇති පසුගිය සතියක මව්බස පාඩමෙන් විවිධ පද වර්ග ඔබට කියලා දුන්නා. නාම පද ගැන කතා කරනකොට ඒක වචන, බහුවචන, ප්‍රාණවාචී, අප්‍රාණවාචී වගේ විවිධ පද වර්ග ගැන කතා කළා. ඉතින් අදත් අපි ඔබට ඉතාමත් වැදගත් වෙන තවත් මාතෘකාවක් ගැන ඔබත් එක්ක දැනුම බෙදා හදාගන්නයි මේ සූදානම.
ඔව් දුවේ පුතේ, අද අපි කතා කරන්නේ අපේ සිංහල භාෂාවේ ලේඛන විවහාරයේ සඳහා යොදා ගන්නා උක්ත පද හා අනුක්ත පද ගැන. ඔයාලට මේ වචන නිතර ඇහිලා ඇතිනේ. රචනාවක් එහෙම ලියන්න තියෙනකොට උක්තාක්‍යත ගැළපෙනසේ ලියන්න කියලා තියෙනවනේ. මේ වචන අපේ දුවල පුතාලා නිතර අහලා ඇති ඔබේ ගුරුම්ම මව්පියවරු කියනවා. විශේෂයෙන්ම මාතෘකාට අදාළ වැකි ලියනකොට මං කලින් කිව්වා වගේම උක්ත පද ගැන ඒ අනුව ආඛ්‍යාත පද තියන්න ඕනේ කොහොමද කියලා අපි සැලකිල්ලෙන් ලියුවොත් තමයි නිවැරදි ලෙස ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි වැකිවල අනුක්ත පද නොගැලපෙන විදිහට භාවිතා කළාම වාක්‍ය වැරදි කියන කාරණයත් ඔබට මේ පාඩමට හොඳින් සවන් දීගෙන හිටියොත් දැනගන්න පුළුවන් වෙනවා. මේ දේවල් අපේ දරුවෝ නිතර අහනවා ඇති මේ ඉහත වචන. අන්න ඒ දේවල් වල යම් ගැටලුවක් ඔබට ඇති වෙලා තිබෙනවා නම් අපේ පාඩම උදව්වක් වෙයි උක්ත පද අනුක්ත පද හඳුනා ගන්නත්. එතකොට මාතෘකාවකට අනුකූලව වැකිලිනකොට උපරිම ලකුණු ලබා ගන්නත් මේ පාඩම අපට ගොඩක් උදව්වක් වේවි.
එහෙනම් අපි බලමු අපි ඉදිරියේදී කතා කරන්න යන්නේ මොනවද කියලා. එකක් තමයි ඒක වචන උක්ත පද හා අනුක්ත පද ගැන. ඒ වගේම ඒවා ස්ත්‍රීලිංග හා පුරුෂලිංග යන දෙආකාරයට භාවිතා වෙන ආකාරය ගැනත් අපි කතා කරනවා. අනිත් ඒ තමයි බහුවචන උක්ත පද හා අනුක්ත පද ගැන. ඒවත් උක්ත පද හා අනුක්ත පද කොහොමද වාක්‍යවල යෙදෙන්නේ කියන එක ගැනත් අපි මේ පාඩමේදී කතා බහට ලක් කරනවා.
ඉතින් දුවේ පුතේ දිගටම රැඳිලා හිටියොත් ඔබට උක්ත පද අනුක්ත පද හොඳින් හඳුනාගෙන ඔබ අතින් වෙන යම් යම් දෝෂ මගහරවාගෙන ශිෂ්‍යත්ව විභාගයේදී මේ සිංහල විෂය කොටසට වැඩි ලකුණක් ගන්නත් මාතෘකාවකට අනුකූලව වැකිලියන කොටසින් ලකුණු 6ම ගන්නත් ලොකු උදව්වක් වේවි. අපි බලමු මුලින්ම පුරුෂලිංග ඒක වචන උක්ත පද මොනවද අනුක්ත පද මොනවද කියලා. දැන් බැලූ බැල්මටම අපි දන්නවනේ සතෙක් දිහා බලලා ඒ සතා පිරිමි සතෙක්ද ගැහැණු සතෙක්ද කියලා අපි කියනවා. ඒ වගේ මේ පාඩමට හොඳින් සවන් දීගෙන හිටියොත් වචනයේ අවසාන අකුර නේද ටීචර්? අවසාන අකුර දිහා බලලා නාම පදයක අන්තිම අකුර දිහා බලලා මේ නාම පදය උක්ත පදයක්ද අනුක්ත පදයක්ද කියලා ඔබට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් දුවේ පුතේ මම වැකි කීපයක් ඔබ සමග පවසන්නම්. පළවෙනි වැකිය. ගුරුවරයා උදෑසනින් අවදි වී පාසල් යයි. මුවා දිය බීමට දියවල වෙත එයි. සිංහයා ඉතා වේගයෙන් දුවයි. වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කරයි. ඔටුවා පහසුවෙන් කාන්තාරය තරණය කරයි. මම ඔය ඔබට කලින් කිව්ව වැකි ටිකම මට පුළුවන් තවත් ක්‍රමයකට නිවරදිව කියන්න. ටීචර්, ගුරුවරයා කියන නාම පදය තවත් නිවරදි ක්‍රමයකට කියන්න පුළුවන් නේද ගුරුවරයෙක් කියලා?
ඔව් සර්, ගුරුවරයා කියන උක්ත නාම පදයක් විදිහටනේ අපි මේ නාම පදේ ගන්නෙ. ඉතින් ගුරුවරයා කියන උක්ත නාම පදය හා සමානයි ගුරුවරයෙක් කියන එකත් උක්ත නාම පදයක්.
ඔව්, ඉතින් දුවේ පුතේ ගුරුවරයා උදෑසනින් අවදි වී පාසල් යයි කියන ගුරුවරයෙක් උදෑසනින් අවදි වී පාසල් යයි කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේමයි මුවා දියබීමට දියවල වෙත එයි කියන වැකිය මුවෙක් දියබීමට දියවල වෙත එයි කියලා කියන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සිංහයා ඉතා වේගයෙන් දුවයි කියන වැකිය සිංහයෙක් ඉතා වේගයෙන් දුවයි කියලාත් කියන්න පුළුවන්. ඒ වගේම වෛද්‍යවරයෙක් රෝගියා පරීක්ෂා කරයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ වාක්‍යයත් නිවැරදි. අවසාන ලෙස ඔටුවා වෙනුවට ඔටුවෙක් කියලා ඒ නාම පදයක් එක් කියන ශබ්දය එන විදිහට අපිට උක්ත පදය තියලා ඔටුවෙක් පහසුවෙන් කාන්තාරයේ තරණය කරයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ දැන් ඔබට හිතෙනවා ඇති ගුරුවරයා ගුරුවරයෙක් කියලා කියන්නත් පුළුවන්. මුවා මුවෙක් කියලා කියන්නත් පුළුවන්. ඇයි මේ ක්‍රම දෙකකට නැත්නම් ආකාර දෙකකට කියන්නේ කියලා ඔබට අපි පොඩි පැහැදිලි කිරීමක් කරමු. චූටි පැටවුනේ දැන් ඔබ දන්නවා ගුරුවරයා ඔබේ ගුරුතුමා කවුද? ඔබේ පාසලේ අනිකුත් ගුරු මෑණිවරු පියවර ඔබ දන්නවා. එතකොට දන්නවනම් අන්න අපේ ගුරුතුමා එනවා. අන්න අපේ ඉංග්‍රීසි ටීචර් එනවා. ඔය වගේ අපි කියනවා අන්න අපේ ඉංග්‍රීසි ගුරුතුමිය එනවා. අන්න අපේ නැටුම් උගන්වන ගුරුතුමා එනවා. ඔහොම අපි කියනවනේ. හැබැයි අලුතෙන් එනවා ඔබේ පාසලට ගුරුවරයෙක්. ඔබ අඳුරන්නේ නැහැ. හැබැයි එන විදිහට දන්නවා මේ එන්නේ අපේ ඉස්කෝලේට තමයි මේ එන සර්. එහෙනම් අපි කියනවා අද අලුතෙන් ගුරුවරයෙක් ආවනේ. යහළුවෝ ටික කියනවා. ගුරුවරයෙක් අපි නොදන්නා කෙනෙකුට තමයි ගුරුවරයෙක් කියලා කියන්නේ. දන්නා කෙනාට ගුරුවරයා කියනවා. ඔබ හිතන්නකෝ වෛද්‍යවරයා ඔබ හඳුන්න කෙනෙක් කියලා. නේ? ඔබේ ගමේ රෝහලේ සේවය කරන වෛද්‍යර ඔබ හඳුනනවා. හැබැයි ඔබ දවසක් ප්‍රතිකාරයක් ලබා ගන්න රෝහලට යනකොට ඔබ නොදන්නා වෛද්‍යවරයෙක් ඉන්නවා නම් වෛද්‍යවරයෙක් කියලා අපි කියනවා. දන්නා සතෙක් නම් නේද? ඔටුවා. දන්නව නම් අපි ආ ඔටුවා. නොදන්නව නම් ඔටුවෙක්. අපි කියනවා අම්මේ කුරුල්ලෙක් ඇවිල්ලානේ අපේ ගේ මිදුලේ අර පෙර ගහට කුරුල්ලෙක් ඇවිල්ලා නොදන්නා නිසායි කුරුල්ලෙක් කියන්නේ අපි දන්නවනක් අම්මේ වෙනද වගේම පැණි කුරුල්ලා ඇවිල්ලා ඉන්නවන්න අපි එහෙම කියනවා. ඉතින් දුවේ පුතේ මේ උක්ත පද විශේෂයෙන්ම ඔබ හොඳට කල්පනා කරන පුරුෂ ලිංග ඒක වචන උක්ත පද ආකාර දෙකකින් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. දන්නවනම් ආ ශබ්දයෙන් ගුරුවරයා මුවා සිංහයා කියලා ආ ශබ්දයෙන් අවසන් වෙන විදිහට තියන්න පුළුවන් ඒ නාම පදයන්. ඒ වගේම උක්ත නාම පද එක් එක් කියන ශබ්දයෙන් ගුරුවරයෙක් මුවෙක් සිංහයෙක් එක් කියන ප්‍රත්‍යයෙන් අවසන් වන විදිහට අපිට උක්ත පද තියන්න පුළුවන්. ඉතින් ටීචර් මේ ගැන තව චුට්ටක් අපි පැටවුන්ට කියලා දෙමුද?
ඔව් සර්. එතකොට දැන් අපි දන්නවා මේ දෙආකාරයේම පද උක්ත පද විදිහට තමයි ගන්නෙ. ඉතින් තව ටිකක් දැනුම තහවුරු කරගන්නත් එක්ක තවත් උදාහරණ කීපයක් ගැන කතා කරලා බලමු.
ටීචර් අපි මෙහෙම කරමු. අපි කියමු එක ආකාරයකට උක්ත පදය. අපි දරුවන්ට කියමු ඉක්මනින්ම අනිත් ආකාරයෙන්. අපි සාමාන්‍යයෙන් කියමුකෝ දන්න විදිහට නාම පදේ නේද? ඒ කියන්නේ ආ ශබ්දයෙන් අවසන් වෙන දරුවන්ට කියමු එක් ප්‍රත්‍ය එකතු කරලා මේ උක්ත පදේ අනිත් ස්වරූපය කියන්න කියලා.
ඔව් ඒක බොහොම හොඳයි. මොකද එතකොට දරුවොත් අපිත් එක්ක මේ වෙලාවෙන් පාඩමට එකතු වෙන නිසා. අශ්වයා.
දුවේ පුතේ අශ්වයා කිව්වොත් කොහොමද මේ අනිකුත් උක්ත ස්වරූපය? අශ්වයෙක්.
නළුවා.
නළුවෙක්.
පියා.
පියෙක්.
ශිෂ්‍යයා.
ශිෂ්‍යයෙක්.
ගායකයා.
ගායකයෙක්.
නායකයා.
නායකයෙක්.
බල්ලා.
බල්ලෙක්.
ගොවියා.
ගොවියෙක්.
ඔව් අපි තව ටිකක් බලමු මෙන්න මේ කිව්ව නාම පදත් කිහිපයක් අරගෙන කොහොමද වාක්‍යවල යෙදෙන්නේ කියන එක ගැන. නළුවා වේදිකාවට යයි. නළුවා වේදිකාවට යයි. නළුවෙක් වේදිකාවට යයි. ඉතින් මේ වාක්‍ය දෙකම නිවැරදි. තව කීපයක් අරගෙන බලමු. ගායකයා ගීතය ගයයි. ගායකයෙක් ගීතයක් ගයයි. වර්තමාන වගේම අතීත කාල වැකිවලත් මෙන්න මේ දෙආකාරයේම උක්ත පද අපිට භාවිතා කරන්න පුළුවන් නේද සර්?
ඔව්. ඉතින් දුවේ පුතේ දැන් අපේ ගුරුතුමිය අන්තිමට කිව්ව වාක්‍ය මතකයිද? ගායකයා ගීතයක් ගයයි. අපි අතීත කාලයට හරවා ගත්තොත් ඒ වැකියම ගායකයා ගීතයක් ගැයුවේය. ඒ වගේමයි ගායකයා කියන උක්ත පදයේ වෙනුවට ගායකයෙක් ගීතයක් ගයයි කියලත් අපිට කියන්න පුළුවන්. ඉතින් අපි ගායකයෙක් ගීතයක් ගයයි කියන උක්ත පදයේ සහිත වැකිය අතීත කාලයට හැරෙව්වොත් ගායකයෙක් ගීතය ගැයුවේය. ඉතින් ඔබට පේනවා මේ ක්‍රියාපදයන් වල වෙනසක් වෙලා නැහැ. වෙනස උනේ උක්ත පදයේ ස්වරූපයේ පමණයි.
ඔව් අපි තව උදාහරණ කීපයක් ගැන කතා කරමු සර්. අපේ දූල පුතාලට අතීත කාල වාක්‍ය ගැනත් දැනුම ටිකක් තහවුරු කරගන්න. ගුරුවරයෙක් උදෑසනින් අවදිවි පාසල් ගියේය. මුවෙක් දිය බීමට වැවට ආවේය. සිංහයෙක් ඉතා වේගයෙන් දිව්වේය. වෛද්‍යවරයෙක් රෝගියා පරීක්ෂා කළේය. ඔටුවෙක් පහසුවෙන් කාන්තාරය තරණය කළේය.
එතකොට දුවල පුතාලා හිතට ගත යුතු කාරණාව තමයි මේ උක්ත පද වල ස්වරූපය වෙනස් වෙන්නේ නැහැ අතීත කාල වාක්‍යයක්ද වර්තමාන කාල වාක්‍යයක්ද කියන කාල ભેදය අනුව. ඉතින් උක්ත පදය එම වැකියලියන කාලය අතීත වුවත් වර්තමාන වුවත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි දන්නවා එක් ප්‍රත්‍ය එකතු කරලත් අපිට උක්ත පදයක් තබන්න පුළුවන්, පුරුෂ ලිංග ඒක වචන නාම පදයක්. ඉතින් දුවේ පුතේ, අපි ඔයාලත් එක තවත් ඉස්සරහට යනවා, තව ටිකක් අත්දැකීම් ටිකක් දෙන්න. අපි දැන් බලමු මේ පුරුෂ ලිංග ඒක වචන නාම පදවල අනුක්ත පද කොහොමද යෙදෙන්නේ. දැන් අපේ පාඩමේ මාතෘකාව උක්ත පද සහ අනුක්ත පද. අපි දැන් මේ දක්වා ඔබත් සමග කතා කරේ උක්ත පද ගැනමයි. ඉතින් අපි බලමුද අනුක්ත පදයක් කොහොමද නිර්මාණය කරගන්නේ. ඔබ දන්නවා ආ ශබ්දයෙන් අවසන් වුණත්, එක් ශබ්දයෙන් අවසන් වුණත් ඒ නාම පදයන් පුරුෂ ලිංග ඒක වචන උක්ත පද. නමුත් ඔබට මම වචනයක් කියන්නද, ගෝවි යෙකු. ගෝවි යෙකු. දැන් මේ දක්වා ඔබට අපි නොකියපු ශබ්දයකින් තමයි මේ ගොවියෙකු කියන නාමපදය අවසන් වුනේ. එකු කියන ශබ්දයෙන්නේ. එකු කියන ශබ්දයෙන් අවසන් වෙනවා නම් ඔබට දැනෙන ඇති නුහුරු ගතියක් නේද? උක්ත පදයක් නෙමෙයි කියලා දැන් ඔබට දැනෙන. එහෙනම් අනුක්ත පදයක් හඳුනා ගන්න පුළුවන් එකු කියන ශබ්දයේ එම නාමපදේ අපිට ඇහෙනවා නම්. ඒ වගේම දීච තවත් ආකාරයක් තියෙනවා නේද?
ඔව්. ගොවි එකු කිව්වහම එකු කියන ශබ්දයක්නේ නා උක්තපදයේ අගට ඇහෙන්නේ, මේ නාමපදයේ අගට ඇහෙන්නේ. ඉතින් මේ ශබ්දේ බලන්න, ගොවියකු. ගොවියකු කිව්වහම අකු කියන ශබ්දය ඒ නාමපදයේ අගට එකතු වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, එතකොට ගොවියකු කිව්වත් ගොවියකු කිව්වත් මේ පද දෙකම අනුක්ත පද විදිහට තමයි අපි සලකන්නේ.
ඔව්. ඉතින් අපි දුවල පුතාලට කියන්නක් එකු අකු ලේසින මතක තියාගන්න. එකු අකු කියන ශබ්ද වලින් පුරුෂ ලිංග ඒක වචන නාම පදයක් අවසන් වෙලා තිබුණොත් ඒ නාම පදය පුරුෂ ලිංග ඒක වචන අනුක්ත පදයක්. තවත් සරලව කිව්වොත් නාම පදයේ අග අකුර කුයන්න යෙදිලා තිබුණොත් ඒ නාම පදය පුරුෂ ලිංග ඒක වචන අනුක්ත නාම පදයක්.
හොඳයි සර්, එහෙනම් අපි උදාහරණ කිහිපයක් අරගෙන උක්ත පදයකුත් එක්ක කොහොමද අනුක්ත පද දෙආකාරයකට භාවිතා වෙන්නේ කියන කරුණ ගැන අවබෝධ කරවන්න අපි දුල පුතාලට උදව්වක් කරමු.
ඔව්. ඔන්න දුවේ පුතේ, අපි මුලින්ම උක්ත පදයක් කියනවා. ඔයාලා මුලින්ම එකු ප්‍රත්‍ය දාලා ඒ නාම පදය අනුක්ත කරන්න. ඉන් අනතුරුව අකු ප්‍රත්‍ය යොදලා මුලින්ම කිව්ව නාම පදය අනුක්ත කරන ක්‍රම දෙකටම අනුක්ත කරන්න ඕනේ. මුලින්ම එකු කියන ප්‍රත්‍ය යොදා ගන්න. ඔබට පැටලෙනවා නම් චුට්ටක් සටහන් කරගන්න කොලේක. එකු කියන ප්‍රත්‍ය. ඊට එහා පැත්තෙන් ඔබේ දකුණු අත පැත්තට වෙන්න අකු කියන ප්‍රත්‍ය ලියා ගන්න. දැන් ඔය ප්‍රත්‍ය දෙකම එකතු කරමින් වෙලාව අරගෙන බොහොම නිවිසැනසෙල්ලේ අපි කියන නාම පදය ඔය ක්‍රම දෙකටම අනුක්ත කරන්න ඕනේ. මම කියන්නම් උක්ත පදයේ. ඔබට පුළුවන් ගුරුතුමියත් එක්ක අනුක්ත පද හදාගන්න ඒ මම පවසන නාම පදයට ගැළපෙන ලෙස. නායකයෙක්.
නායකයෙකු. නායකයෙකු.
ගුරුවරයෙක්.
ගුරුවරයෙකු. ගුරුවරයෙකු.
නළුවෙක්.
නළුවෙකු. නළුවකු.
වෛද්‍යවරයෙක්.
වෛද්‍යවරයෙකු. වෛද්‍යවරයෙකු.
ගායකයෙක්.
ගායකයෙකු. ගායකයෙකු.
කුරුල්ලෙක්.
කුරුල්ලෙකු. කුරුල්ලකු.
මිනිසෙක්.
මිනිසෙකු. මිනිසකු.
දරුවෙක්.
දරුවෙකු. දරුවකු.
සොහොයුරෙක්.
සොහොයුරෙකු. සොහොයුරකු.
ඊට පස්සේ යහළුවෙක්.
යහළුවෙකු. යහළුවකු.
පාලකයෙක්.
පාලකයෙකු. පාලකයෙකු.
මිතුරෙක්.
මිතුරෙකු. මිතුරකු.
ඇතෙක්.
ඇතෙකු. ඇතකු.
ළමයෙක්.
ළමයෙකු. ළමයකු.
මං හිතන්නේ පුංචි පැටවුනොත් අපිත් එක්කම අපේ ටීචර්ත් එක්කම මේ පුරුෂ ලිංග ඒක වචන නාම පද අනුක්ත වන ආකාර දෙකටම පැවසුවා කියලා. ඉතින් දුවේ පුතේ එකු අකු හරි ලේසි මතක තියාගන්න. එකු කියන ශබ්දයෙන් අවසන් වුණත් අකු කියන ශබ්දයෙන් අවසන් වුණත් ඒ නාම පදය පුරුෂ ලිංග ඒක වචන උක්ත පදයක්. ඒ විතරක් නෙවෙයි ටීච, මේ ඔහු කියලා කියන්න පුළුවන් අපි ඉදිරිපිට නැති ඕනම පිරිමි කෙනෙකුට. මේ ඔහු කියන නාම පදයේ අනුක්ත ස්වභාවය කොහොමද?
ඔහු කියන නාම පදයේ අනුක්ත ස්වභාවයත් ඔහුම තමයි සර්. සර් මම තව චූටි දෙයක් එකතු කරන්න. එකු අකු කියන ශබ්ද දෙකත් එක්ක එකතු වෙන්නේ අනුක්ත පද නේද?
ඔව්.
මං හිතන්නේ මුලදී පුංචි පැටලවීමක් වුණා. ඉතින් අපේ දූල පුතාලා ඒක අල්ලගන්න ඇති. එක්කු අකු කියන ප්‍රත්‍ය දෙකෙන් ඒක වචන අනුක්ත නාම පද තමයි හැඟ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න.
ඔව්. එහෙම නොවන නාම පද උක්ත නාම පද. එහෙම නොවන නාම පද උක්ත නාම පද. ඉතින් දුවේ පුතේ ඔන්න හොඳින් සවන් දීගෙන ඉන්නකොට දැන් එක්කෙනෙක් හිටියොත් නේද මම කියලා කියනවා. මම කියන නාම පදේ අනුක්ත පදේ කුමක්ද?
මම කියනකොට අනුක්ත නාම පදේ විදිහට ගන්නෙ මා කියන නාම පදේ.
ඔව්. අපි පුතේ දැන් මේ නාම පද ගැන කතා කරගෙන ගිහිල්ලා, ඒ අනුක්ත ස්වභාවය ගැනත් කතා කරගෙන ගිහිල්ලා, අපි බලමු ඉදිරියේදී කොහොමද මේ වාක්‍යවල උක්ත අනුක්ත පද යෙදෙන්නේ කියලා. යොදන්න ඕනේ කොහොමද කියලා. ලකුණක් ලබා ගන්න නිවර්දිව වාක්‍ය ලියන්න ඕනේ ආකාරයේ කතා කරමු. අපි බලමු වාක්‍ය කීපයක උක්ත පද සහ අනුක්ත පද යෙදෙන ආකාරය. ආඛ්‍යාතය කියන්නේ මොකක්ද?
ආඛ්‍යාතය කියන්නේ සර් වැකියක අවසාන ක්‍රියාව නේද?
ඔව්. ඉතින් දුවේ පුතේ දැන් ඔබ දන්නවා සරල වැකි කීපයක් අපි උදාහරණ ලෙස අරගෙන කතා කරලත් බලමු. නැගෙනහිර අහසේ ඉර පායයි. නැගෙනහිර අහසේ ඉර පායයි. එතකොට අපිට පේනවා ක්‍රියාවක් තිබෙනවා වැකියේ පායයි. ඔය පායයි කියන වචනය තමයි පුතේ ආඛ්‍යාත පදේ, එහෙම නැත්නම් අවසාන ක්‍රියාපදය. ඒ වගේම තව කෙනෙකුට කියන්න පුළන්නේ මම උදෑසනම අවදි වෙමි. මොකද අවසාන ක්‍රියාපදේ කියන බාන අපේ ගුරුතුමියත් එක්කම
වෙමි. අවදි වෙමි.
අවදි වෙමි. එතකොට දුවේ පුතේ ඔන්න ආඛ්‍යාතය. ආඛ්‍යාතය කියන්නේ වැකියේ සඳහන් අවසාන ක්‍රියාව. එම ක්‍රියාව සිදු කරන කෙනා තමයි උක්තය. කවුද අවදි වෙන්නේ කියලා ඇහුවොත් කවුද ඍෂ අවදි වෙන්නේ?
අවදි වෙන්නේ මම.
මම. එතකොට උක්ත පදේ මම. ඉතින් දුවේ පුතේ අපි උදාහරණ කීපයක් අරගෙන බලමු. ඔන්න හොඳට හගෙන හිටියොත් ඔබට හරි සරලව මේක තේරුම් ගන්න පුළුවන්. ගුරුවරයෙක් ශිෂ්‍යයෙකු පන්තියට කැඳවයි. ගුරුවරයෙක් ශිෂ්‍යයෙකු පන්තියට කැඳවයි. දැන් ඔබට පේනවද මේ වැකියේ නාම පද දෙකක් ගැන කියවෙනවනේ? දැන් අපි මෙහෙම හිතමු. අපි දන්නවා අපේ මේ පෘථුවියට එක ඉරයි තියෙන්නේ. එක ඉරක් තියෙන නිසා තමයි මේ අපි පිළිවෙලක් ඇතුව ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඉර පායනවා, ඉර බැහැගෙන යනවා. ඉර බැහැගෙන ගියාම අපි විවේක ගන්නවා, නිදිය ගන්නවා, පහුවදාට ප්‍රබෝධවත්ව අවදි වෙනවා, ආයිත් දෛනික කටයුතු කරනවා, ආයිත් නිදාගන්න. ඔය වගේ වෙලා තියෙනවනේ. ඉරවල් දෙකක් තිබුණොත් ටීච මහා පැටලවිල්ලක් වෙයි නේද? ඒ ටීච රයක් දවල්ලා නැති වෙනවනේ.
අනිවාර්යෙන්ම. එතකොට එක වැඩක්වත් හරියට කරගන්න බැරි
වෙයි. බැරි වෙනවා. ටීච ඒ වගේ තමයි අපේ පෘථුවියට එක ඉරක් තියෙනවා වගේ වාක්‍යයකට තියෙන්න පුළුවන් එක උක්ත පදයයිනේ.
මොනතරම් නාම පදයේ යෙදුණත් එක්කෙනෙකුට තමා උක්ත විදිහට ඉන්න පුළුවන්. කොහොමද සර් අපි මේ වාක්‍යයක උක්ත පදයේ පැහැදිලිව අඳුනගන්නේ?
ඔව්. ඔන්න දුවේ පුතේ අපි උදාහරණ වැකියම අපහු ගමු. ගුරුවරයෙක් ශිෂ්‍යයෙකු පන්තියට කැඳවයි. ආයිත් කියමු වාක්‍ය. ගුරුවරයෙක් ශිෂ්‍යයෙකු පන්තියට කැඳවයි. මේ කැඳවයි කියන්නේ ආඛ්‍යාත පදේ නැත්නම් අවසාන ක්‍රියාපදය. අපි මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කවුද කැඳවන්නේ? මේ අවසානයේ තියෙන ක්‍රියාපදය යොදලා අපි බලමු කවුද කැඳවන්නේ. කවුද කැඳවන්නේ කියලාම ටීචර් මොකද්ද දෙන උත්තරේ? ගුරුවරයෙක් කියන පදයේද ශිෂ්‍යයෙකු කියන පදයේද?
කැඳවීම කළා තියෙන්නේ ගුරුවරයෙක්.
එහෙනම් දුවේ පුතේ ඔන්න ඔබ තේරුම් ගන්නවා කැඳවන්නේ කවුද? ගුරුවරයෙක්. ගුරුවරයා තමයි උක්ත වෙන්නේ. හැබැයි ගුරුවරයාගේ මේ ක්‍රියාවට යටත් වෙලා තියෙනවා ශිෂ්‍යයෙකු. ඔන්න දැන් ගැලපුණා නේද? ශිෂ්‍යයා දැන් ගුරුවතුමා තමයි මේ එන්න කියන්නේ. ආවේ ළමයා. නමුත් මේ වාක්‍යයේ දක්වන විදිහට ප්‍රධානම කාර්යය කරන්නේ ගුරුතුමා නිසා ගුරුතුමා උක්ත පදය. ඒකට ගැලපෙන ආඛ්‍යාතය තමයි කැඳවයි. ඒ වැකියේ තියෙන අනුක්ත පදය තමයි ශිෂ්‍යයෙකු. අපි ටීචර් තවත් උදාහරණයක් අසුරින් අපි පුංචි පැටවුන්ට පැහැදිලි කරමු. වෛද්‍යවරයෙක් රෝගියෙකු පරීක්ෂා කරයි. වෛද්‍යවරයෙක් රෝගියෙකු පරීක්ෂා කරයි. ටීචර්.
ඔව් සර්, මෙතනදී දැන් වෛද්‍යවරයෙක් රෝගියෙක් පරීක්ෂා කරයි කියලා එහෙම තිබුණා නම් වාක්‍ය හරිද?
ඉතින් දුවේ පුතේ ඔබ දන්නව නේද මේ ක් කියන શબ્දේ නේද? ක් කියලා શબ્දයකින් අවසන් වුණොත් හඳ හල් කයන්න આવොත් නාම පදයක අගට ඒ උක්ත පදනේ. එහෙනම් අපේ ගුරුතුමියගේ වෛද්‍යවරයෙක් රෝගියෙක් පරීක්ෂා කරයි කිව්වොත් එහෙම උක්ත පද දෙකයි. එහෙනම් වාක්‍ය වැරදි. දැන් අපි කල්පනා කරනවා අවසාන ක්‍රියාව ළඟට ගිහිල්ලා කරයි පරීක්ෂා කරයි. කවුද පරීක්ෂා කරන්නේ?
වෛද්‍යවරයෙක්.
වෛද්‍යවරයෙක්. එන පරීක්ෂා කිරීමට යටත් වෙනවා රෝගියෙකු. එන රෝගියෙකු කියන පදේ අනුක්ත කරලා වෛද්‍යවරයෙක් කියන පදේ උක්ත කළා තමයි අපි තබන්න ඕන.
අපි බලමු ඒ වගේ උදාහරණ වැකි කිහිපයක් අපේ දුල පුතාලට හඳුන්වලා දීලා. සිංහයෙක් මුවෙකු පසුපස ලුහුබඳි.
අපි දැන් ඉස්සලාම් බලනවා ලුහුබඳින්නේ කවුද? සිංහය. එහෙනම් සිංහයා කියන උක්තපදයට ගැළපෙන ලුහුබන්දී කියලා ක්‍රියාපදයක් තියෙනවා. එතකොට ඒ වැකියට වැකියේ අර්ථවත්භාවය වැඩි වෙන්න සිංහයා කාගේ පස්සේද මේ ලුහුබන්දින්නේ? මූවෙකු පසුපස. එහෙනම් මූවෙකු උ ශබ්දය එතන තියෙන්නේ. එහෙනම් ඔබට පේනවා මූවෙකු කියලා අපුම එක තමයි අනුක්තපදේ. ඉතින් ඔබ දැන් තේරුම් ගන්න ඕනේ දේ තමයි පැටවුනේ උක්තපද එකයි තියන්න පුළුවන් වැකියක අනුක්තපද ගොඩක් තියන්න පුළුවන්. නමුත් ගැළපෙනසේ තමයි ඒ අනුක්තපද තියන්නත් ඕනේ. අපි තවත් වැකියක් බලමු. මිනිසෙක් ඇතෙකු පිට නැගී යයි. මිනිසෙක් ඇතෙකු පිට නැගී යයි.
තවත් වාක්‍යයක් බලමු. ළමයෙක් කුරුල්ලෙකු බේරා ගනි. ළමයෙක් කුරුල්ලෙකු බේරා ගනි.
කවුද කුරුල්ලෙක් බේරා ගන්නේ?
ළමයෙක්නේ.
ළමයෙක්. ඒතර උක්තපදයේ ළමයෙක් එයාගේ උක්තපදයට ගැළපෙන ක්‍රියාපදයේ බේරා ගනි. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකක්ද මෙම වැකියේ තියෙන අනුක්තපදය?
අනුක්තපදේ තමයි කුරුල්ලෙකු. ඒ කියන්නේ අවසාන ක්‍රියාවට යටත් වෙලා ඉන්න කෙනා තමයි කුරුල්ලෙකු කියලා අපි හඳුන්වලා තියෙන්නේ.
ඔව්. ඉතින් දුවේ පුතේ, දැන් මේ වර්තමාන කාල වාක්‍යවල ඔය විදිහට හඳුනා ගන්නවා වගේම අතීත කාල වාක්‍යවලත් පුරුෂ ලිංග ඒක වචන උක්තපද සහිත අතීත කාල වාක්‍යවලත් ස්වරූපය එකමයි. උක්තයෙන් ආඛ්‍යාතය ගැන හොයන්න පුළුවන්, ආඛ්‍යාතයෙන් උක්තපදය ගැන හොයාගන්න පුළුවන්. ඒ අතරමැද නේද අර උක්තේ විසින් කරන ක්‍රියාවට යටත් වෙච්ච කෙනෙක් ඉන්නවනේ. දැන් බේරා ළමයා බේරා ගන්නේ කුරුල්ලා. එතකොට ප්‍රධාන කාර්ය කරපු කෙනා ළමයා. අවශේෂ පුද්ගලයා නැත්තම් එතන ඉන්න ප්‍රධානයාට පස්සේ හම්බෙන නාම පදේ තමයි මේ අනුක්ත වෙලා තියෙන්නේ. මිනිසෙක් තමයි ඇත්තාගේ පිටේ යන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඇත්තාගේ පිටේ නේ යන්නේ. ඉතින් ඇත්තාගේ පිටේ යන කෙනා ගැන සඳහන් කරනකොට මිනිසෙක් ඇතෙකු පිර නැගී යයි කියනකොට මිනිසෙක් තමයි උක්ත පදය. ඇතෙකු කියන නාම පදේ අපි අනුක්ත කරලා දක්වනවා.
ඔව් සර්. මේ විදිහම තමයි අතීත කාලෙදිත්. අතීත කාලෙදි වෙනසක් වෙන්නේ ක්‍රියාපදය විතරයි. අපි බලමු අතීත කාල වාක්‍ය කීපයක්. ගුරුවරයෙක් ශිෂ්‍යයකු පන්තියට කැඳ වූවේය. වෛද්‍යවරයෙක් රෝගියකු පරීක්ෂා කළේය. සිංහයෙක් මුවෙකු පසුපස ලුහු බැන්දේය. මිනිසෙක් ඇතෙකු පිට නැගී ගියේය. ළමයෙක් කුරුල්ලෙකු බේරා ගත්තේය.
අපේ දුවල පුතාලා හොඳට අහගෙන හිටියානම් මේ වර්තමාන කාල ඒක වචන පුරුෂ ලිංග නාම පද සහිත වාක්‍යකුත් ඒ වගේම අතීත කාල පුරුෂ ලිංග නාම පදයක් සහිත අතීත කාල වාක්‍යකත් වෙනස තියෙන ක්‍රියාපදයේ විතරයි. උක්ත පද යෙදීමෙත් අනුක්ත පද යෙදීමෙත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ටීචර් අපි තවත් උදාහරණ කීපයක් ඇසුරෙන් මේ පුංචි පැටවුන්ගේ මේ දැනුම වර්ධනය කළ දෙමු නේද?
ඔව්. අපි දන්නවා පුරුෂ ලිංග නාම පදයක් තමයි පුරුෂ ලිංග ඒකවචන නාම පදයක් ඔහු. ඉතින් ඔහු දාලා වාක්‍ය ලියනකොටත් අනුක්ත පද උක්ත පද කොහොමද භාවිතා වෙන්නේ, ක්‍රියාපද පදේ කොහොමද භාවිතා වෙන්නේ කියන එක ගැන අපි උදාහරණයකින් බලමු. ඔහු මිතුරෙකු සමග ගමට යයි. එහෙම නැත්නම් ඔහු මිතුරෙකු සමග ගමට ගියේය. මෙතෙන්දී ඔහු මිතුරෙකු සමග ගමට යයි කිව්වත් වාක්‍ය නිවැරදි නේද සර්?
අපි ආකාර දෙකකින් ඔබට අනුක්ත පද කියන්න පුළුවන් කියවනේ පුතේ නේද? ඒ ආකාර දෙකෙන් කැමති ආකාරයකට ඔබට පුළුවන් ඒ අනුක්ත පදේ ස්වරූපය පෙන්වුම් කරන්න. කිසිම ගැටලුවක් නැහැ. අපි බලමු තව උදාහරණයක් අරගෙන ඔහු කියන මේ උක්ත පදේ අරගෙන ඔහු ගුරුවරයෙකු දැක අසුනෙන් නැගිටි. හොඳ සිරිතක් නේද? අපි දන්නවනේ ගුරු දෙවි දැක නැගිටිමි. එහෙමනේ තියෙන ටිච සිරිත් මල්දමේ නේද? අපි කියනවා ඔහු ගුරුවරයෙකු දැක අසුනෙන් නැගිටි. ඉතින් මොකද උක්තපදයේ? උක්තපදයේ හොයාගන්නවා කවුද නැගිටින්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒ වාක්‍ය සඳහන් ක්‍රියාව ළඟට ගිහිල්ලා අපි බලනවා කවුද මේ ක්‍රියාව කරේ? කවුද නැගිටින්නේ? කවුද නැගිටින්නේ ටීචර්?
ඔහුනේ.
ආ අපිට පුළුවන් තව ප්‍රශ්නයක් අහන්න. ඔහු කුමක්ද කරන්නේ?
අසුනෙන් නැගිටි.
අසුනෙන් නැගිටි. ඉතින් මම පුතේ උක්තපදයේ නාඛ්‍යාත පදේ හොයාගන්න පුළුවන්, ආඛ්‍යාත පදේ උක්තපදේ හොයාගන්න පුළුවන්. ඒ අතරතුර ගුරුවරයෙකු නේද? ගුරුවරයා මුකුත් කරේ නෑ. ඔහු තමයි නැගිටියේ. ගුරුවරයා එතන අනුක්තයි. ගුරුවරයා එතන ප්‍රධාන කාර්ය කරපු කෙනා නෙමෙයි. ඒ වාක්‍යෙම අතීත කාලිනුත් අපි කියමුද ටීචර්?
ඔව්. ඔහු ගුරුවරයෙකු දැක අසුනෙන් නැගිටියේය. ඔහු ගුරුවරයෙකු දැක අසුනෙන් නැගිටියේය. මෙතනදී මම පුංචි දෙයක් තව එකතු කරන්නම් සර්. මම කියන එකත් එක්ක අනුක්ත පදයකුත් එකතු කරලා කොහොමද අතීත කාල වාක්‍යයක් ලියන්නේ කියන එක ගැන පොඩි මතක් කිරීමක් කරමු. මම සිංහයෙකු දැක බය වුනේමි. මම අහිංසක මුවෙකු තුටුවෙමි. මෙන්න මේ මම කියන උක්තපදයත් එක්ක අපේ දරුවන්ට මාතෘකානුකූලව වාක්‍ය ලියන්න ගියාම බොහෝම අවස්ථාවලදී වැරදෙන වාක්‍ය රටාවක් නේද සර් මේ?
ඔව්. ඉතින් දුවේ පුතේ අපි දකිනවා සමහර තැන්වලදී මම ගසක් වෙමි, මම මීමැස්සෙක් මි, ඔය වගේ මාතෘකා ලැබෙනවනේ ඔබට මාතෘකානුකූලව වැකි ලියන්න. ඒ වගේ තැන්වලදී මම කියලම උක්තපදය තියෙන්න ඕනේ. මා අහිංසක සතෙක් වෙමි කියලා එහෙම ලියන්න බෑ. මේ සමන්ලේක් ගැන එහෙම ලියන්න තිබුණොත්, මොකද මා කියන පදය අනුක්තයි, මම කියන පදය උක්තයි. ඉතින් පුරුෂ ලිංග ඒකවචන නාම පද සමග මේ මම කියන උක්ත පදයේ යෙදෙන හැටිත්, ඔහු කියන උක්ත පදයේ යෙදෙන හැටිත් අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් දුවේ පුතේ, දැන් පුරුෂ ලිංග ඒකවචන නාම පද ගැන කතා කරලම හරියක් නැහැනේ. අපි යන්න ඕනේ ස්ත්‍රී ලිංග ඒකවචන නාම පදවල උක්ත අනුක්තභාවය හඳුනා ගන්න. ටීචර් අපිට ඒ ගැන පොඩි සඳහනක් කරන්නකෝ.
ඔව් සර්, අපි මුලින්ම බලමු ස්ත්‍රී ලිංග ඒකවචන නාම පද උක්ත ස්වරූප දෙකක් ගැන කතා කරනවා. පුරුෂ ලිංග ඒකවචන නාම පද ගැන වගේම මෙන්න මේ වාක්‍ය ටිකට හොඳට ඇහුම්කන් දෙන්නක දුල පුතාලා. ගුරුවරිය මිහිරි ගීත ගයයි, මිතුරිය මාහට උදව් කරයි, ශිෂ්‍යාව කවි පාඩම් කරයි, වෛද්‍යවරිය රෝගියා පරීක්ෂා කරයි, නිලිය රඟහලට එයි. මෙන්න මේ වාක්‍ය පහම උක්තපද විදිහටම භාවිතා කරලා තවත් විදිහකට කියන්න පුළුවන්නේ සර්.
ඔව්. ඉතින් දුවේ පුතේ, ගුරුවරිය කියන උක්තපදය ගුරුවරියක් කියලා අපිට පුළුවන් යොදන්න. දන්න කෙනා ගුරුවරිය, නොදන්න කෙනා ගුරුවරියක්. දන්න කෙනා මිතුරිය, නොදන්න කෙනා මිතුරියක්. දන්න කෙනා ශිෂ්‍යාව, නොදන්න කෙනා ශිෂ්‍යාවක්. ඉතින් ඔය විදිහට අපි ක් කියන ශබ්දයේ එන විදිහට උක්ත පදය සකසාගෙන ඉහත වැකි ටික මම නැවත කියන. ඔබටත් පුළුවන් ගුරුවරිය මිහිරි ගීත ගයයි. අපි අනිකුත් උක්ත පදය දාලා කිව්වොත් ගුරුවරියක් මිහිරි ගීත ගයයි, මිතුරිය මාහට උදව් කරයි. අපි හදාගමු මිතුරියක් මාහට උදව් කරයි. ඔන්න ඊළඟ වාක්‍යයත් හදාගන්න මාත් එක්කම, ශිෂ්‍යාව කවි පාඩම් කරයි, ශිෂ්‍යාවක් කවි පාඩම් කරයි, වෛද්‍යවරිය රෝගියා පරීක්ෂා කරයි, වෛද්‍යවරියක් රෝගියා පරීක්ෂා කරයි. එවැගේම අවසාන වාක්‍ය, නිලිය රඟහලට එයි, නිලියක් රඟහලට එයි. නම් මොකක්ද නිලියක් රඟහලට එයිම කියලා අපිට අවසන් කරන්න පුළුවන් වාක්‍ය නිවැරදි විදිහට.
ඔව් සර්, එතෙන්දී දුල පුතාලට තේරෙනවා ඇති නාම පදය අගට අක් කියන ප්‍රත්‍යය එකතු වුණහමත් ඒකත් ඒකවචන ස්ත්‍රී ලිංග උක්ත නාම පදයක්ම තමයි. අපි තවත් උදාහරණ කිහිපයක් අරගෙන මේක තවදුරටත් අහවුරු කරගමු. එහෙනම් සර්, මිතුරිය
මිතුරියක්,
ශිෂ්‍යාව
ශිෂ්‍යාවක්,
වෛද්‍යවරිය
වෛද්‍යවරියක්,
සහෝදරිය
සහෝදරියක්,
පාලිකාව
පාලිකාවක්,
මුවදෙන
මුවදෙනක්.
හොඳයි, එහෙනම් උක්ත පද ගැන ස්ත්‍රී ලිංග ඒකවචන උක්ත පද හොඳ අවබෝධයක් අපේ දරුවන්ට ලැබෙන්න ඇති. අපි දැන් බලමු ස්ත්‍රී ලිංග නාම පදයක, ස්ත්‍රී ලිංග උක්ත නාම පදයක අනුක්ත නාම පදයේ කොයි විදිහටද භාවිතා වෙන්නේ කියලා.
ඔන්න දුවේ පුතේ, පුරුෂ ලිංග ඒකවචන නාම පදයක අනුක්ත ස්වභාවය දැන් ඔබ හඳුනා ගත්තානේ. ඉතින් ඊට වඩා වෙනස් වෙනවා. හැබැයි ඔබ දැන් තමයි හොඳටම තේරුම් ගන්න ඕනේ, පුරුෂ ලිංග ඒකවචන නාම පදයක අනුක්ත ස්වරූපයට වඩා ස්ත්‍රී ලිංග ඒකවචන නාම පදයක අනුක්ත ස්වරූපය වෙනස්. ඉතින් ඔය වෙනස හඳුනා ගත්තොත් ඔබට බොහෝ ලකුණු ප්‍රමාණයක් ශිෂ්‍ය විභාගෙදී එකතු කරගන්න පුළුවන්. දැන් කොහොමද ටීචර් අපි 얘ගෙන අපේ දරුවන්ට කියලා දෙන්නේ? චුට්ටක් උදව් කරන්නකෝ.
ඔව්, අපේ දොළ පුතාලට මතක ඇති පුරුෂ ලිංග ඒකවචන නාම පදයක් අනුක්ත වෙනකොට ප්‍රත්‍ය දෙකක් එකතු වුණා. මිතුරෙක් මිතුරකු කියලා අකු කියන ප්‍රත්‍යයකතු වෙනවා, මිතුරෙකු කියලා එකු කියන ප්‍රත්‍යයකතු වෙනවා. හැබැයි ශ්‍රී ලිංග ඒකවචන නාම පදවලදී එහෙම වෙන්නේ නැහැ. එකම එක ප්‍රත්‍යක් තමයි එකතු වෙන්නේ. එතකොට ආකාර එකකින් තමයි අපිට 얘 ගැන කතා කරන්න වෙන්නේ. මේ බලන්නකෝ මේ උදාහරණය. මිතුරියක් මිතුරියක. මොකක්ද සර් මේ මිතුරියක කියනකොට අගට එකතු වුණ ශබ්දය?
ඔව්. ඉතින් දුවේ පුතේ, දැන් පුරුෂ ලිංග ඒකවචන නාම පද මතක තියාගන්න ඕන නම් මේක ලේසි නේද? මිතුරියක් මිතුරියක. ටීචර් මේ අන්තිමට ඉන්නේ ක කියන හඬනේ.
ඔව්, අක කියන ශබ්දෙත් එක අක කියන ප්‍රත්‍යයකතු වෙලා තියෙනවා නේද සර්?
ඉතින් අපි කලින් කිව්වනේ කුයන්ෙන් අවසන් වෙන්නේ පුරුෂ ලිංග ඒකවචන අනුක්ත පද, කයන්ෙන් අවසන් වෙන්නේ ඉස්ත්‍රීලිංග ඒකවචන අනුක්තපද. මිතුරියක් මිතුරියක වුණා වගේ ටීචර් කෙනෙකුට ශිෂ්‍යාවක් අනුක්ත කරලා.
ශිෂ්‍යාවක.
වෛද්‍යවරියක්
වෛද්‍යවරියක.
නිලියක්
නිලියක.
ගැහණියක්
ගැහණියක.
සහෝදරියක්
සහෝදරියක.
පාලිකාවක්
පාලිකාවක.
කිරිල්ලියක්
කිරිල්ලියක.
මුවදෙනක්
මුවදෙනක.
ටීචර් ඔයිට අමතරව අපි දැන් අර ඔහු කියලා කියවනේ පුරුෂ ලිංග ඒකවචන සර්වනාම පදයක්. ඒ වගේම කාන්තාවකට ඒ වගේ සර්වනාම පදයක් නැද්ද?
අපෝ මොකද නැත්තේ තියෙනවා. ඈ ඇය කියන සර්වනාම පද දෙකම භාවිතා කරනවා.
ඔව්. එතකොට ටීචර් ඔහු කියන උක්ත පදයට අනුක්ත පදයක් ඔහුම නියදුනේ. එතකොට ඈ ඇය කියන මේ ස්ත්‍රී ලිංග සර්වනාම ඒකවචන පදේ අනුක්ත ස්වභාවයත් අර උක්ත ස්වභාවයමද නැත්නම් ඊට වඩා වෙනස් වෙනවද? ඒ ස්වරූපයේ එකමද?
වෙනසක් වෙන්නේ නැහැ. එතෙන්දි ඈ ඇය කියන පද දෙකේ අනුක්ත ස්වභාවයත් ඈ ඇයම තමයි.
ඔව්. ඉතින් දුවේ පුතේ මේ පාඩම නේද අපි වෙනද කරනව තරම් රසවත් වගේ නැතුව ඇති. නමුත් ලකුණු වැඩියෙන් ලැබෙන පාඩමක් නේ. ඒ හින්දා හොඳට අහගෙන ඉන්න. ඔබට ගැටලුවක් තියෙනවා නම් නේද පාඩම ඉදිරියට අහගෙන ඉන්නකොට ඒ ඔක්කොම ඉවරාකරණය කරගන්නත් පුළුවන් වෙනවා.
ඒ කියන්නේ සර් මෙතෙන්දි අපිට ලකුණු ගොඩක් අහිමි වෙන්න පුළුවන් තැනක් තමයි මේ අපි කතා කරන්නේ. ඉතින් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා හොඳට අහගෙන ඉඳලා මේ ටික ධාරණය කරගන්න එක හරිම වටිනවා. අපි බලමු කොහොමද වාක්‍ය ලියන්නේ කියලා මේ ස්ත්‍රී ලිංග අනුක්ත සහ උක්ත නාම පද පාවිච්චි කරලා. ගුරුවරිය ශිෂ්‍යාවක කැඳවයි. කිරිල්ලියක් පැටවෙකුට කෑම කවයි. මුවදෙනක් පැටියාට කිරිදේ. නිලියක් වේදිකාවේ රඟ දක්වයි. මවක් දරුවා නාවයි. පාලිකාව දරුවන්ට අවවාද දෙයි. එතෙන්දි සර් වැඩි හරියක් භාවිත වුණේ ස්ත්‍රීලිංග උක්ත නාම පද වාක්‍ය මුලට එදිලා ඒ ඇතැම් අවස්ථාවක ස්ත්‍රීලිංග අනුක්ත නාම පදයකුත් ඒ වාක්‍ය ඇතුළට ආවේ කොහොමද කියන එක දූලපුතාලට මේ වාක්‍ය ටික කියනකොට ඇහෙන්න ඇති.
ඔව්. ඉතින් දුවේ පුතේ අපි අර කලින් කිව්වනේ අපි අවසාන ක්‍රියාපදයේ ළඟට ගිහිල්ලා අහනවා කියලා ප්‍රශ්නයක්. කවුද මේ වැඩේ කරන්නේ කියලා? පාලිකාව දරුවන්ට අවවාද දෙයි. අවවාද දෙන්නේ කවුද කියලා අපි අහනවා ප්‍රශ්නයක්. ඔන්න අපිට උත්තරේ ලෙස එතකොට පේනවා පාලිකාව. කවුද අවවාද දෙන්නේ? පාලිකාව. අපිට පාලිකාව ළඟට ගිහිල්ලා අහන්න පුළුවන් ප්‍රශ්නයක්. පාලිකාව මොකද කරන්නේ? අවවාද දෙයි. එතකොට උක්තෙන් ආඛ්‍යාතය කියවෙනවා, ආඛ්‍යාතෙන් උක්තපදය කියවෙනවා. හැබැයි එතන ඉන්නව දරුවන්. එහෙනම් මේ අවවාද දුන්නේ කාටද? පාලිකාව දරුවන්ට. එතකොට ටීචර් අපි ඉස්සරහට කරන්න ඕනේ කියලා දෙන්න ඕනේ වචනයක් නේද? අපි දරුවන්ට කියලා එනකොට එතන තියෙන්නේ අනුක්තපදය.
ඔව් සර්, අපි ඉදිරියේදී කතා කරන බහුවචන නාම පදවල අනුක්තපද කොහොමද භාවිතා වෙන්නේ කියලා. ඉතින් ඒ දරුවන්ට කියන එකත් එක්ක අපේ පාඩමේ ඉදිරියේදී කතා කරන්න තියෙන කොටස එකතු වෙලා තියෙනවා. දැන් දුලපුතාලට පුරුෂ ලිංග ඒකවචන උක්තපද, ඒ වගේම අනුක්තපද ගැන, ඒ වගේම ස්ත්‍රී ලිංග ඒකවචන උක්තපද හා අනුක්තපද ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. අපි හිතනවා අපහසුයෙන් වුණත් සමහර අමාරු පාඩම් තියෙනවනේ. අපි ටිකක් වැඩිපුර උනන්දු වෙලා ඕන අමාරු පාඩම් ඉගෙන ගන්න. ඉතින් ඒකට අවස්ථාවක් තමයි අපි අද මේ ඕගොල්ලන්ට මේ පාඩමෙන් අරගෙන ආවේ. ඊළඟට මොනවද අපි කතා කරන්නේ?
ඔව්, දුවේ පුතේ, දැන් අපි කතා කරපු අර කලින් වැකී පාලිකාව දරුවන්ට අවවාද දෙයි කියනකොට ඔබට මතක් කරා මේ දරුවන්ට කියනකොට අපි අර අනුක්ත පදවල ස්ත්‍රී ලිංග අනුක්ත පද ගැනත් කතා කරා, පුරුෂ ලිංග අනුක්ත පදත්. හැබැයි ඒවා ඒක වචනනේ. ඊට වඩා මේ දරුවන්ට කියන වචනේ ස්වරූපය වෙනස්. එහෙනම් අපි දැන් බලනවා බහුවචන අනුක්ත පදයක් හඳුනා ගන්න. කොහොමද අනුක්ත පදයක් හඳුනා ගන්නකොට ඒක බහුවචනද ඒක වචනද, ඒක වචන නම් ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද හඳුනා ගන්න කියලා ඔබ දැන් හොඳ දැනුමක් ලබා ගත්ත දරුව පිරිසක්නේ. ඔබේ දැනුමට ඔන්න එකතු වෙනවා බහුවචන අනුක්ත පදයක ස්වරූපය හඳුනා ගන්න විදිය. හැබැයි ඊට කලින් අපි චුට්ටක් මතක් කරගමු ටීචර්. අර කලින් පාඩමනේ කලින් මෙච්චරලා ඉගෙන ගත්ත දේ චුට්ටක් සාරාංශ කරලා මතක තියාගමු. එතකොට ඔබට ඉදිරියේදී බහුවචන අනුක්ත පද හඳුනා ගන්න එක උදව්වක් වේවි.
ඔව් දුවේ පුතේ, මේ ටික තමයි තාම වැදගත්. ඒකවචන පදවල අනුක්ත පද ලියනකොට නාම පදයේ අගට එක්කු අකු අක, එක්කු අකු අක කියන ප්‍රත්‍ය ශබ්ද එකතු වුණා. ඒ කියන්නේ ඒකවචන පදවල අනුක්ත පදයක් අඳුනා ගන්න එහෙනම් අපිට උදව් වෙනවා එක්කු කියන ශබ්දය, අකු කියන ශබ්දය, අක කියන ශබ්දය. ඉතින් ඒ වගේම බහුවචන අනුක්ත පද අගටත් මෙන්න මේ විදිහ ශබ්ද ටිකක් එකතු වෙනවා. අපි ඒවට කියනවා ප්‍රත්‍ය කියලා. අන්, උන්, ඉන්. ඒ කියන්නේ මෙන්න මේ ශබ්දයේ ඒ නාමපදයේ අගින් ඇහෙනවා. ඒකට තමයි අපි ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ නාමපදයේ අගට අන්, උන්, ඉන් කියන ශබ්දය එකතු වුණාම අපි කියනවා ඒක බහුවචන අනුක්ත නාමපදයක් කියලා. ඉතින් දැනගන්න හොයාගන්න හරිම පහසුයි. අගට හල් නයන්නක් එකතු වෙලා තියෙනවා මෙන්න මේ කියන බහුවචන අනුක්ත නාමපද ගැන කතා කරනකොට.
ඉතින් දුවේ පුතේ, දැන් මම මුලින්ම පවසන්නම් බහුවචන උක්ත පදයක්. ඔබට පුළුවන් අපේ ගුරුතුමීත් එක්කම ඒ බහුවචන උක්ත පදය අනුක්ත කරන්න. හරි ලේසියිනේ. අන් අකුර අගට දාමු. හැබැයි අන් විතරක් දාලා බෑ. සමහර විට අන් කියලා එක අවසන් શબ્දයෙහි, උන් කියලා શબ્දයෙහි, ඉන් කියලා શબ્දයෙහි. ඉතින් වචනයේ අන්තිම අකුර දිහා බලන්න. උක්තපදයේ අන්තිම අකුර දිහා බලලා තමයි අන්ද, උන්ද, ඉන්ද ඒ શબ્දවලින් මොන શબ્දද වඩාත් ගැළපෙන්නේ කියලා ඔබටම කල්පනා කරගන්න පුළුවන්. එහෙනම් අපි පටන් ගමුකෝ. ගොවියෝ කියන උක්තපදයේ අනුක්තපදයේ කුමක්ද?
ගොවියන්.
ගෙවිලියෝ?
ගෙවිලියන්.
නායකයෝ?
නායකයින්.
පැටව්?
පැටවුන්.
මිනිස්සු?
මිනිසුන්.
දරුවෝ?
දරුවන්.
දෙරියෝ?
දෙරියන්.
සොහොයුරියෝ?
සොහොයුරියන්.
මිතුරෝ?
මිතුරන්.
තාරාවියෝ?
තාරාවියන්.
ළමයි?
ළමයින්.
ලේඛිකාවෝ?
ලේඛිකාවන්.
මුවෝ?
මුවන්.
කුරුල්ලෝ?
කුරුල්ලන්.
යහළුවෝ?
යහළුවන්.
සොහොයුරෝ?
සොහොයුරන්.
දෙන්දුවේ පුතේ, අපි නාමපද බොහෝ ප්‍රමාණයක් කතා කළා. ඒ නාමපදවල මම මුලින් ඇහුවේ බහුවචන නාමද, බහුවචන උක්තපදයක් තමයි මම ඔබට ඉදිරිපත් කළේ. ඔබ ගුරුතුමිත් එක්ක ඒ බහුවචන නාමපදවල අනුක්ත ස්වභාවය කිව්ව හොඳට. ඉතින් ඔබට දැන් අවබෝධ වෙනවා අන් අකුරෙන් තමයි මේ අනුක්ත බහුවචන සෑම නාමපදයක්ම අවසන් වෙන්නේ. එතකොට අන් කියන ශබ්දයත්, උන් කියන ශබ්දයත්, ඉන් කියන ශබ්දයත් තමයි එම වචනවලින් ඔබටම ඇහෙන්නේ නැත්තේ. ඔබ උච්චාරණය කරා නම් නිවැරදිව ඔබේ කන් දෙකට ඇහෙනවා නේද? ගොවියන් කියන අන් ශබ්දය, පැට උන් කියනකොට උන් කියන ශබ්දය. ඒ වගේම ටීචර් අපිට කියනකො ඉන් කියන ශබ්දය එන විදිහ අනුක්ත පදයක් අපිට හම්බුණාද මෙතන?
නායකයින්.
ඔවුනේ. ඔන්න දුවේ පුතේ, ඔය ඔබට අන්, උන්, ඉන් කියන ඒ ශබ්ද ඇසෙන විදිහට උදාහරණ ටිකක් ලෑස්ති කරගත්ත මමයි අපේ ගුරුතුමිය. ඒ විතරක් නෙවෙයිනේ, අපි බහුවචන නාමපද ගැන කතා කරනකොට මේ එක්කෙනෙකුට මම කියලාම වගේම ගොඩක් ඉන්නවනම් අපි කියලා කියනවනේ. ඉතින් ටීචර්, ඔහු කියන පදේ උක්ත ස්වරූපයයි අනුක්ත ස්වරූපයයි එකයි. ඈ කියන පදේ, ඇය කියන පදේ උක්ත ස්වරූපය අනුක්ත ස්වරූපය එකයි. නමුත් මම කියන පදය මා වුණා. අපි කියන පදය වෙනස් වෙයිද නැද්ද?
වෙනස් වෙනවා. අපි කියන පදය අනුක්ත වෙද්දී අප කියලා වෙනස් වෙනවා.
ඔව්. එහෙනම් අපි පන්සල් යමු කියලා ලියන්න පුළුවන් වාක්‍යයක් නේවලුද? අප පන්සල් යමු කියන්න බෑනේ. එතකොට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඔහු කිව්වත් ඈ කිව්වත් ඒ නාම පදවලට, ඒ සර්වනාම පදවලට බහුවචන පදයක් තියෙනවනේ. ඔහු කියන පදය, ඔහු කියන තැන, ඔහු කියන්නේ අපි ඉදිරිපිට තියෙන එක්කෙනෙකුටනේ. ගොඩක් අය ඉන්නවනම් ඔහු. ඈ කියලා කියන්නේ අපි ළඟ නැති කාන්තාවකටනේ. එක කාන්තාවකට මේ ගොඩක් අය ඉන්නවනම් අපි කියනවා ඔව්හු කියලා. හැබැයි අපිට ඒ අය ගැන අනුක්ත ස්වරූපයෙන් යමක් කියන්න ඕන නම් ටීචර් ඔව්හු කියලා කියන්න බෑනේ. කොහොමද මේ ඔව්හු කියන පදයේ අනුක්ත ස්වභාවය?
ඔව්, ඔව්හු කියන පදයේ අනුක්ත පදේ තමයි ඔවුන් කියලා කියන්නේ. හොඳයි, අපි බලමු දැන් මේ බහුවචන උක්ත හා අනුක්ත නාමපද යොදාගෙන වැකි ලියන්නේ කොහොමද කියලා. වැකි කිහිපයක් උදාහරණ විදිහට අපි කියලා දෙමු නේද සර්? මම පළවෙනි වාක්‍ය කියන්නම්කෝ. සිංහයෝ මුවන් පසුපසලුහු බැන්දෝය. එහෙම නැත්නම් සිංහයෝ මුවන් පසුපසලුහු බඳಿತಿ. එතකොට මුවන් කියන එක අනුක්ත වෙනවා. සිංහයෝ අවසාන ක්‍රියාව කරන කෙනා බහුවචන උක්ත පදයක් විදිහට තියෙනවා. ඒ වගේම තමයි බහුවචන අවසාන ක්‍රියාවකුත් තියන්න වෙනවා.
ඔව්. ඉතින් දුවේ පුතේ, අපි දෙවෙනි වැකියලස ඔබට ඉදිරිපත් කරනවා. අපි ළමයින්ට ආදරය කරුණාව දක්වමු. අපි ළමයින්ට ආදරය කරුණාව දක්වමු. අපි චුට්ටක් හිතමු. කවුද ආදරය කරුණාව දක්වන්නේ? අපි. ඔන්න උක්ත පදේ කියවුණා. අපි මොනවද කරන්නේ? ආදරය කරුණාව දක්වනවා. එහෙනම් ආදරය කරුණාව ලබන්නේ කවුද? ළමයින්. ළමයින් තමයි අනුක්ත ස්වභාවය. ඉතින් දුවේ පුතේ, කාල වේලාව කෙමෙන් කෙමෙන් ගෙවිලා යනවනේ. ඒ නිසා අපි තව සුළු මොහොතකින් මේ පාඩම හමාර කරන්නත් ඕනේ.
ඔව්. එහෙනම් දූල පුතාලා සැලකිල්ලෙන් බලන්න ඕන බහුවචන උක්තානුක්ත නාමපද කොහොමද වාක්‍යවල භාවිතා වෙන්නේ කියන එක ගැනත් අපි දැන් දූල පුතාලට කියලා දුන්නේ බහුවචන අනුක්ත පද හා උක්ත පද වැකිවල භාවිතා කරන ආකාරය ගැනනේ. ඉතින් මේ පාඩමේදී පුංචි ඔයාලට උක්ත පද හා අනුක්ත පද භාවිතය ගැන මනා අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔයාලට තිබුණු ගැටළු වලට ඒ ගැටළු සහගත තැන් විසඳ ගන්නත් උදව්වක් ලැබෙන්නත් ඇති. එහෙනම් අදට අපි පුංචි ඔයාලගේ මව්මස පාඩම නිමා කරන්නයි සූදානම් වෙන්නේ. සමුගන්නට කලින් අදත් අපි පුංචි ප්‍රශ්නයක් දූල පුතාලගෙන් අහනවා. අද ප්‍රශ්නේ විදිහට අපි අහන්නේ පුංචි වැකියක් ගැන. ඉතින් ඔයාලා මේ වැකිය වැරදිද නිවැරදිද කියන කාරණාව ගැන තමයි අපිට කෙටි පණිවිඩයකින් එවන්න ඕන. මේ කියන වැකිය වැරදිද නිවැරදිද? හරිද වැරදිද? වාක්‍ය තමයි සිංහයෝ සත්තු දඩයම් කරති. සිංහයෝ සත්තු දඩයම් කරති. මේ වාක්‍ය වැරදිද නිවැරදිද? මෙන්න මේ කියන පිළිතුරු දෙකෙන් එකක් දුල පුතාල හොඳට වාක්‍ය අහගෙන ඉන්න අවබෝධ කරගන්න කියලා දුන්න දේවල් ඒ අනුව වැරදිද නිවැරදිද කියන පිළිතුර අපිට එවන්න ඕනි ඕගොල්ලෝ. මෙන්න මේ කියන දුරකථන අංකයට. දුරකථන අංකය තමයි 0.7.0.3.78.0.1.
සිංහයෝ සත්තු දඩයම් කරති. මේ වාක්‍ය වැරදිද නිවැරදිද කියලා අපි ඉහත ඔබට සඳහන් කර දුරකථන අංකයට කෙටි පණිවිඩයකින් එවන්න ඕන. ඉතින් අදත් අපිට ඔබෙන් සමුගන්න කාල වේලාව තමයි මේ එළඹිලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි අද ඔබෙන් සමුගන්න යන්නේ මා ඔබේ ආදරණීය ගුරුතුමා අනුෂ්කනුවන් ප්‍රිය.
මා ඔබේ ආදරණීය ගුරුතුමිය චන්ද්‍රිකා අමරතුංග.
ආදරණීය දුවේ පුතේ අද ඔබේ ගුරු ගෙදරින් ශිෂ්‍යත්ව පාඩමින් ඔබ හමු වුණේ බණ්ඩාරවිල මධ්‍යමහ විද්‍යාලයේ ආචාර්ය අනුෂ්ක නුවන්ප්‍රිය ගමගේ ගුරුතුමන් සමග. බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආචාර්යනි චන්ද්‍රිකා අමරතුංග ගුරුතුමිය. අපි තවත් ශිෂ්‍යත්වයේ පාඩමකින් හමුවෙමු.